ඊළඟට ශමින්ද විජේසිරි ගරුමන්ට ප්‍රතිවාර විනාඩි 10ක් කාලයක් තියෙනවා.
ස්තුතියි කාර්යසභා සභාපතිතුමනි. අද විවාදයට ලක් වෙන්නේ රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු හා පළාත් සභා පළාත් පාල අමාත්‍යංශය. අමාත්‍යංශයේ භාරව ඉන්නේ අපේ දිනේෂ් ගුණවර්ධන ජ්‍යෙෂ්ඨ අගමැතිවරයා. කරු අගමැතිතුමනි, ඔබට සතුටු ඇති. ඔබ අගමැති නිසා, ඔබේ අමාත්‍යංශයේ නිසා, ඒ වගේම මේ අමාත්‍යංශයේ රාජ්‍ය අමතුරු සතුටු ඇති තමන් ඇමති නිසා. හරියට මෙරටේ රාජ්‍ය යාන්ත්‍රණයේ කොඳුනාරටිය හැටියට ගන්න මේ අමාත්‍යංශය තුළ ඉන්නා වූ මෙරටේ උගත් බුද්ධිමත් රාජ්‍ය සේවය තෘප්තිමත් නෑ. ඒක තමයි යථාර්ථයේ ගරු මුලසරේ මන්ත්‍රීතුමනි. සාද රාජ්‍ය සේවකයෝ බොහෝ දෙනා තමන්ගේ උගත්කම, තමන්ගේ දැනුම, තමන්ගේ මේ සියලු කැපකිරීම් සිද්ධ කරනවා උන් මේ රටේ අනාගතය වෙනවා. අපි ඒකට ගරු කරනවා මුලින්. එහෙම නොවන බොහෝ දෙනා ඉන්නවා. එහෙම නොවන බොහෝ උදවිය තමගේ පටු අරමුණ වෙනුවෙන් මේ ගඳ ගහන දේශපාලනයේ, මේ රට විනාශ කරන කාලකන්ණි දේශපාලනයේ ඉන්නවයි කියන කාරණේ මට වඩා හොඳට රාජ්‍ය ඇමතිතුමා කිව්වයි කියන කාරණේ මම විශ්වාස කරනවා. හැබැයි ගරු ඇමතිතුමනි, අපි එහෙම කිව්වට ඔබලා ආදර්ශයක් දෙනවද ඒ විදියට යන්නේ කියන කාරණේ පිළිබඳව හිතනකොට ඊයේ සිද්ධ වුණේ මොකක්ද? ඔබේ ආණ්ඩුවේ ඇතුලේ නිවැරදි යහපත් හොරකම වංචා වෙනුවෙන් හිටගත්ත ඇමතිවරයාට මොකද වුණේ? හොරා නොකයිද, හොරුන්ට උදව් නොකරයිද රාජ්‍ය සේවයේ පිළිබඳව ප්‍රශ්න තියෙනවා. ගරුමුණුසරේ මන්ත්‍රීතුමනි, අපි දන්නවා අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ තිබිච්ච මන්තා දූෂණ සියල්ලද මෙරටේ ඕනෑම පුද්ගලයෙක් දන්නා බව. ඒ වංචා දූෂණ වෙනුවෙන් පෙනී හිටිච්ච ආණ්ඩුවේ ඇමතිවරයා එතම අස්කරන තැනට පත් වෙනකොට අපට තියෙන ප්‍රශ්නේ, මේ ආණ්ඩුවේ ඉන්න සියලු දෙනාම නියලභාවය තුළ පෙන්වන්නේ අපේ දේ නැති වෙයි, අපේ වරප්‍රසාද නැති වෙයි, අපේ ඇමතිකම නැති වෙයි. ඔව්, ඒක හොඳ වැඩක්, ඒක යහපත් වැඩක්. හැබැයි අපිත් ඒ දේ කරොත් අපිටත් වෙන්නේ ඒ දේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගෙන් කියන කාරණය නිසා නිහඬව බලාවීම තුළ මෙරටේ රාජ්‍ය සේවකයන් අපි අහනවා, ඔබට අපට විශ්වාසයක් තියන්න පුළුවන්ද මේ ආයවැලේකන මේ වැයශීෂ්‍ය තුළ ඔබට දෙන පොරොන්දු, ඔබට දෙන වැඩපිළිවෙල මෙයාලා 100%ක් සාධාරණයක් කරයිද මේ රටේ අනාගතය වෙනුවෙන්ද කියලා? මොන බොරුද මොනතුරේ මන්ත්‍රීතුමනි? අද හැමෝම කල්පනා කරන්නේ මොකක්ද? අද හැමෝම කල්පනා කරන්නේ ඊළඟ අර්බුදය එනකොට ආර්ථිකය, ඊළඟ මේ රට කන්න බොන්න නැති වෙනකොට මට මගේ පවුලට තිබුණොත් ඇති කියන කාරණේ. ඒක සාධාරණයි, ඒක හැමෝම හිතන කාරණයක්. හැබැයි එහෙම හිතන හැමෝටම අපි කියනවා, කොරෝනා එන වෙලාවේ මේ බංකොලොත්කාරෝ රට බංකොලොත් කරපු වෙලාවේ ඔයාලට අපට ඉන්න සිද්ධ වුණේ කොහෙද? පෝලිං වල. සල්ලි තිබුණා, උගත්කම තිබුණා, බුද්ධිමත්කම තිබුණා. අපි ඒක රාශී කර ධනය මුදල අපට තිබුණට අපට ඉන්න වුණා පෝලිං වල ඒ ආර්ථික අර්බුදයේ ගොඩනැගිච්ච ප්‍රශ්න නිසා. අපි තාවකාලිකව මේ මොහොතේ මේ දැන් හිතනවා නෑ, මට ලැබුණොත් ඇති ඒක නිසා මම අරයට කියලා මගේ තනතුරු අරගෙන වරප්‍රසාද අරගෙන මම ඉන්නම් කියලා. හැබැයි මතක තියාගන්න, හැමෝම මෙරට ඊළඟ ආර්ථික අර්බුදය වෙනකොට මීට වඩා මහා දැවැන්ත අර්බුදයක වැටෙන බව. අපි කල්පනා කරන්න ඕනේ විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන සදේශකරුතු අමාත්‍යංශයේ විශේෂ කාර්යභාරයක් හැටියට මේ රාජ්‍ය යාන්ත්‍රණයේ ඔවුන් ගන්නා වැටපෝ ඔවුන්ගේ දැනුම මේ රටේ දීර්ඝකාලීන මේ බිඳ වැටීමට සම්බන්ධ වුණේ කොහොමද? ඒ සම්බන්ධ වුණ ආකාරයන් පිළිබඳව නැවත නිවැරදි කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ගරු මුලසරේ මන්ත්‍රී රාජ්‍ය සේවකයෝ බොහෝ වැඩි කියලා හැමෝම කියනවා. එනම් ඔවුන්ගේ වැඩිවීමේ කාර්යක්ෂමතාව රටේ පළදායී වෙච්චට ගොඩනගන්න පුළුවන් වැඩ පිළිවෙලක් නැද්ද ගුණසේන මන්ත්‍රීතුමනි? පැය 8 තුල මේ රාජ්‍ය සේවකයාට ඔවුන්ගේ ඒ රාජකාරියෙන් එහාට ගිහිල්ලා ඔවුන්ගේ කුටුම්බයට ඔගේ පවුලට තවත් ආර්ථික ශක්තියක් දෙන්න පුළුවන් මේ රටේ සංවර්ධනය යොදවන්න පුළුවන් බොහොම සාධනීය යෝජනා බොහෝ රටවල ගන්නවා. රාජ්‍ය සේවයෙන් අමතරව ඒ වැඩ කරන කාලයෙන් එහා ගියාම තවත් මේ රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් ඉගෙනගත්ත දැනුම පාවිච්චි කරලා ඔවුන්ට සුවන් රැකියාවක් ඔවුන්ට වෙනත් රැකියාවක් ඔවුන්ට අවශ්‍ය වැඩපිළිවෙලක් යෝජනාත්මකින් දෙනවද ඔවුන්ට සේවා තෘප්තියක් එයි. ඔවුන් දන්නව ඔවුන් වැඩ කරොත් ඔවුන් වැඩියෙන් වැඩ කරොත් ඔවුන්ට තවත් අවස්ථාවක් දුන්නොත් ඔවුන්ගේ පරම්පරාව වෙනුවෙන් රට වෙනුවෙන් යන්න පුළුවන් ඒ වැඩපිළිවෙල තියෙන කෝ ඒවා ඒවා හැදෙන්නේ නැහැ. ලෝකේ අපි දකිනවා බොහෝ රටවල වෙන දේවල් තියෙනවා. ඔවුනේ නිදහස් අධ්‍යාපන පෙරලා තමන්ගේ යුතුකම වාක්‍යෙම ඉස්සිත කරනවා හා සමානව තමන්ගේ ඒ දැනුම හයිය පාවිච්චි කරලා මේ රටේ සංවර්ධනයේ දියුණුව වෙනුවෙන් දෙන්න පුළුවන් හයිය දෙනවා. ඒ රටවල් දියුණුයි, ඒ රටවල් පෝසත්, ඒ රටවල් දුක නැතුව සැප විඳින දෙන්නපත් වෙලා තියෙන කරුණු ශ්‍රී මාත්‍ර වෙන මෙතනට යන්න පුළුවන් වැඩ පිළිලා හදන්න ගරු අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා ඇමතිතුමනි, ඔබතුමා අප්‍රාදේශ සභාව නියෝජනය කරලා පළාත් සභාව නියෝජනය කරලා ඔබතුමා අද රාජ්‍ය ඇමති ධූර දරන අපි සතුටුයි.
ඔබතුමාට විනාඩි 2ක කාලයක් තියෙනවා අවසන් විනාඩි 2.
ඔබේ වැඩපිළිවෙලත් සිද්ධ වෙන්නේ මේ වයසට ගිය අගමැතිතුමා ගත්ත වැඩපිළිවෙල නම් ඔබ වයසට යනකොටත් ඔබේ දරුවෝ සතුටෙන් ඉඳි රටේ අපේ දරුවෝ දුක් විඳි. නැද්ද මං අහන්නේ මොන ශ්‍රී මන්ත්‍රීතුමනි? දැන් මේ අයවැය ඉදිරිපත් කරන බහුතර අමාත්‍යවරු ගත්තොත් මේ රටේ දීර්ඝ කාලේ එහා පැත්ත මේ පැත්ත හිටපු ඇමතිවරු හැබැයි එයාලා අද අප්‍රිකා ගාගෙන සතුටු වෙන්නේ තමන්ට මේ අවශ්‍යශීෂය ලැබෙන දේ එයාලගේ අනාගතය හදාගන්න වැඩපිළිවෙල එයාලා හදලා ඉවරයි. එහෙම නැහැ කියන ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් මට වංකණෙන් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් එමේ හැදිච්ච උදවිය. හැබැයි මොනසේ මන්ත්‍රීතුමනි, අපේ දරුවෝ මේ රාජ්‍ය සේවකගේ දරුවෝ මම පාර්ලිමේන්තුවේ V8 එකකින් කාටවත් නැහැ කියන්නද? අද මම ගරු මන්ත්‍රීතුමනි යන්නේ ඉවයිලයිට් කාර් එකකින්. මම සතුට වෙනවා. හැබැයි අපිට පුළුවන් මේක ඉතා ශෙනිකෙන් අපේ ඉරණම වෙනස් කරගන්න අපේ දරුවන්ගේ ආගරු මන්ත්‍රීතුමනි අපේ ඉරණම අපේ මේ වේදනාව හෙට එළි වෙනකොට විසඳ ගන්න පුළුවන් දේශපාලන ක්‍රම තියෙන එතනට යන්නේ නැහැ. එතනට යන්නේ නැති ඇයි? අපේ දරුවොත් රටේ දරුවොත් මේ සංවර්ධනයේ දියුණුව භුක්ති විඳින්න පුළුවන් රට දේශපාලනේ හදන්න. එහෙම හදන්න කෑ ගහනකොට අපෙන් කකුලෙන් අදිනවා නම් දේශපාලනේ කියන විදියට හැඩ ගහනවා නම් උන්ටත් හෙන හත ගහන්න එපයි මං කියන්නේ. අපිට මේ අපේ දරුවෝ ගැන හිතලා නැතුව සමස්ත රටේ දරුවෝ ගැනම හිතලා අපි වැරදි කරන්නේ උන්ට හොරුන්ට තක්කඩින්ට විරුද්ධව පෙළ ගැහෙනවා නම් ඒ හොරුන්ට තක්කඩින්ගේ කීමහලා තමන්ගේ ගතමනාව සාක්කුව දාගෙන කවුරු හෝ ඉදනා තමන්ගේ පවුල තමන්ගේ දරුවට කන්න දෙනවා කියලා හැබැයි ඒ සාපය වේදනාව තමන්ටත් තමන්ගේ දරුවට අනාගතයේ එනවා. එහෙම දුක් විඳින බොහෝ දෙනා මේ 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 රට තුළ ජීවත් වෙනවා. ඒවත් දැක දැක හිතන්න එපා තමන්ට ඒක එන්නේ නැහැ කියලා. ඒක එහෙම හිතන්න මානසිකත්වයක් හදාගන්න එපා කියලා ඉල්ලීම කියන්නේ තරහට නෙමෙයි, මේ කියන්නේ වේදනාවට. තරහට නෙමෙයි කියන්නේ කරුමන්ත තුමා කියන වේදනාවට. එසා අපිටත් අපේ පෞරුෂත්වයේ ගෞරවය රැකගෙන මේ දේශපාලනේ කවුද නිර්මාණය කරන්නේ එතනට යන්න පුළුවන් වැඩ පිළිවෙල හදලා ඉස්ස අපි කියනවා මේ රටේ සමස්ත රාජ්‍ය සේවකයාට ඔබ හෙට දවසේ ඊළඟ දවසේ ඔබේ අනාගතය වෙනුවෙන් ඔබ යම් දෙයක් කරගන්න එකතු වෙනවාද? හැබැයි එකතු කරගන්න දේ නිෂ්ඵල වෙනවා.
ඔබතුමාගේ කාලය අවසන් වෙනවා.
වෙනුවෙන් හරියට පෙළ ගැහිලා කටයුතු නොකරොත් කියන කාරණේ මතක් කරගෙන මේ අවස්ථාව ලබා දී වෙනුවෙන් සතුටු වෙනවා නේද ඔබ මිස්ත්‍රි?
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ධර්මසේන විජේසිංහ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
මුලසුනේ සිටින ගරු මන්ත්‍රීතුමනි මේ අවස්ථාව
විනාඩි 11ක්.
මේ අවස්ථාව ලබා දීමගෙන සතුටු වෙනවා. 15 වෙල්ලස මොනරාගල දිස්ත්‍රික්කය අපේ දිස්ත්‍රික්කය ඉතාමත් ශස්ත්‍රීයව තිබුණු දිස්ත්‍රික්කයක් රාජාඩු කාලය තුල.
ඕඩර් ප්ලීස්. මුලසුන්ට මන්ත්‍රීවරයෙක් නම් කරන්න.
ඔව් මයික්. මම යෝජනා කරනවා ජගත් සමරවික්‍රම මන්ත්‍රීතුමා.
ගමන් ස්ථිර කරනවා. කතා කරන්න ගරුමන්තුමා.
සංවර්ධනයේ වී තිබුණු පළාතක් ඒ වගේම දිස්ත්‍රික්කයක්. ගරු මුලසුනේ සිටින ගරු මන්ත්‍රීතුමනි, 1817 ඉංග්‍රීසියෙන් විසින් විනාශ කරපු මේ 15 ඌව වෙල්ලස්ස එමැතිනම් මොනරාගල දිස්ත්‍රික්කය හරියාකාරව තාම අපිට සංවර්ධනය කරගන්න බැරි වුණා. ඔබතුමා දන්නවා 1817 දී ඉංග්‍රීසින් විසින් මේ ප්‍රදේශයේ තිබුණු වැව් වමුණු කඩා බිඳ දමා පළදරන කෙත්වතු ගිනි තබලා හරකා බාන අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන් වැඩිහිටියන් මරා දමලා මේ ප්‍රදේශයේ ජන ශූන්‍ය ප්‍රදේශයක් බවට පත් කරා. ඒ පත් වුණ නිසා තමයි මේ ප්‍රදේශයේ මුඩු බිමක් බවට පත්වලා ඒ විනාශය අපිට තාම ගොඩ ගන්න බැරි වුණේ. අපිට නිදහස ලැබිලා අවුරුදු 200ක් ඉක්මවලා ගියත් හරියාකාර අපිට වෙල්ලස්ස සංවර්ධනය කරගන්න බැරි වුණා. අනේ නිසා තමයි පහුගිය කාල සීමාව තුළ එක් එක් ආණ්ඩු උත්සාහයන් දැරුවත් හරියාකාරව මේ වෙල්ලස්ස අපිට ගොඩනගා ගන්න බැරි වුණේ. මීට පෙර මේ වෙල්ලස්ස නැවත අපි සංවර්ධනය කරගන්නවා නම් මේ ආණ්ඩු සිටුවා මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුකන් ඔය නක්කල අමුණ හැදුවොත් මොනරාගල දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න පුළුවන් කියන අභිමතය පරිදි මේ ව්‍යාපාරයට මුල්ගල තියලා එදා ආරම්භ කරා. හැබැයි මුලසුනේ සිටින ගරු මන්ත්‍රීතුමනි, තාම මේකේ වැඩ ආරම්භ කරන්න බැරි වුණා. මේක හැදුවොත් මොනරාගල දිස්ත්‍රික්කයේ මේක හදලා දුන්නොත් මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 6000කට වැඩිය නැවත අස්සද්දන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කොටියාගල, ඇතිමලේ, කහම්බාන වැනි ප්‍රදේශ, මේ නියගෙන් ක්‍රීඩා විඳින ප්‍රදේශ තෙත් කලාප බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා ගලු බුරසේතින මන්ත්‍රීතුමනි. අන්න නිසා මම ගෞරවයෙන් ඉල්ල සිටිනවා මේ ව්‍යාපාරය කඩිනම් කර දෙන්න කියන ඉල්ලීම කරනවා. මේ ව්‍යාපාරය තුළින් අද මාලිගාවිල ඔක්කම්පිටියේ ප්‍රදේශයේ යලමහ දෙකන්නේ වගා කරන කුඹුරු අක්කර 2000ක් කරදරයකින් තොරව වගා කරගෙන යන්න පුළුවන්කම තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. අන්න නිසා ඒ වගේම මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5ක මොනරාගල, සියඹලා ආණ්ඩුව, මඩුල්ල, බඩල්කුඹර, බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5ක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් භාගයක පානීය ජල අවශ්‍යතාවය 100%ම සපුරා ගන්න පුළුවන් ව්‍යාපතියක් මේ ව්‍යාපාරයක් මේ නක්කල කුමුකම් වල ව්‍යාපාරය මේ කඩිනමින් අවසන් කරලා මේ දුක් විඳින ජනතාව බේරා ගන්න මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම උලසුනේ සිටින ගරු මන්ත්‍රීතුමනි, අපේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගත්තට පස්සේ කොට්ටාස ප්‍රමාණයක් තියෙනවා ඉතාමත්ම දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස. ඒ කොට්ටාස අතරින් මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ඉතාමත්ම දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක්. මේ කොට්ටාසෙ ගාමසේක වසන් 3-4ක් තියෙනවා. ගල්ගමුව, නෙල්ලියද්ද, මුල්ලේගම කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 3 ඉතාමත් දුෂ්කරම ග්‍රාම නිලධාරි කොට්ටාස 3ක්. මේ කොට්ටාස 3ට මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කාර්යාලයේ සිට නැත්නම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට කිලෝමීටර 60කට වඩා දුරකින් තමයි මේ පිහිටලා තියෙන්නේ. මේ කාර්යාලයෙන් සේවාවක් ලබා ගන්න එක් ඉන්නවා නම් ඒ අය පැමිණිය යුතු වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකක් පසු කරගෙන ඇවිල්ලා. බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය, මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය මේ කොට්ටාස දෙක පහු කරගෙන ඇවිල්ලා තමයි මේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සේවාවක් ලබා ගන්න දවසක් දෙකක් මේ ජනතාව මේ දුක් විඳින ජනතාවට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි නිලධාරීන් සේවයට යනකොට සමහරට වරුව පැනලා සමහර දවස්වල යන්න අපහසුතාවයන් ලක් කරලා දවස්වල කාර්යාලයට යන්නේ නැද්ද දවස් තියෙනවා. අන්න ඒ නිසා මේ ගැන හිතලා බලලා මේ වසන් 3 අල්ලපු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ වෙන විබිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට පවරා ගන්න කියන යෝජනාව අපි ගෙනවා. මට මතකයි පහුගිය දිස්ත්‍රික් ලේකම්තුමාලා එකතු වෙලා මේ යෝජනාව මං හිතන්නේ සකස් කළා. අමාත්‍යාංශන මේ වෙනකොටත් එවලක් තියෙනවා මේ දුෂ්කරතාවයන් ගැන හිතලා බලලා මේ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කර දෙන්න කියන ඉල්ලීම කරනවා.
ඒ වගේම තමයි ගරු මුලසනේ තිරණ මන්ත්‍රීතුමනි, අපේ ගරු රාජ්‍ය ඇමතිතුමනි, මේ වසන්තුන ගත්තට පස්සේ ගල්ගමුව නෙල්ලියද්ද මුල්ලේ ගම. ඒ වගේම තියෙනවා ඉංගිනියාගලත් අයිති මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට. ඉංගිනියාගල පොලිස් වසමකුත් තියෙනවා. හැබැයි මෙම වසන් හතර කිසිම අධිකරණ කලාපයකට ගැසට් කරලා නැහැ. හදිසියකට නඩුවක් පවරා ගන්න උසාවියට ගිය අවස්ථාවට නඩුව පාරගන්නේ නැ මේ මේ වසන් හතර කිසිම අධිකරණයකට අයත් නොවෙන නිසා. සමහර වෙලාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදම් සන්තකයේ පවරා ගන්න ඕන අවස්ථාවකදී නඩුවක් පවරා ගන්නවත් ප්‍රාදේශීය ලේකම්තුමාට පුළුවන්කමක් තියෙන්නේ නැ. මේ වසන් අතර කිසිම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට අයිති ගැසට් කර නැති නිසා මම ඒ නිසා කරුණා කරලා ගරු රාජ්‍ය ඇමතිතුමනි ඔබතුමාලගෙන් ඉල්ලා සිටිනවා මේ වසන් හතර මේ හත වසන් හතේ රාජ්‍ය නිලධාරීන්ගේ පහසුව තකත් ඒ වගේම සේවාදායකින්ගේ පහසුව තකත් බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට පවරා ගන්නවා වගේම මේ වසන් හතර ගැසට් අධිකරණ කලාපයකට ගැසට් කරලා මේ අල්ලපු අධිකරණයක් සියඹලා ආණ්ඩුව තියෙනවා, එක අධිකරණයක් බිබිලේ තියෙනවා, නැත්නම් අනිත් අධිකරණයේ අම්බාර තියෙනවා. මොනමාලි ගැළපෙන පහසු අධිකරණයකට මේ වසන් හතර ගැසට් කරලා
තුමාට තව මිනිත්තු දෙකක
සහනය ලබා දෙන්න කියන්නේ ඉල්ලීම ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, රාජ්‍ය ඇමතිතුමනි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අපේ දිස්ත්‍රික්ක ගත්තට පස්සේ ඉතාමත් දුෂ්කරව දිස්ත්‍රික්ක වුණාට පස්සේ හම්බන්තොට, මොනරාගල, බදුල්ල, අම්බාර, පොළොන්නරුව, අනුරාධපුර වගේ දිස්ත්‍රික්කවල ඉතාමත් දුෂ්කර ගාම නිලධාරි වසන් තියෙනවා. මේ ගාම නිලධාරි වසන් තුළ රාජකාරී කරන කාන්තා නිලධාරීන් ඉතාමත් අපහසුතාවයට පත්වෙන අවස්ථා තියෙනවා. අන්න ඒ නිසා මේ රාජ සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගත්තට පස්සේ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලව කිසිම පිරිමි ග්‍රාම නිලධාරි වෙරේ නැහැ. කාන්තා නිලධාරි කාන්තා ග්‍රාම නිලධාරි වෙරියන් සිටින්නේ. හැබැයි මේ නිලධාරීන් උපරිමයෙන් සේවය කරනවා. මේ අය වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. කොහොම වුණත් ඔබතුමාලා නැවත අලුතින් ග්‍රාම නිලධාරීන් බඳවා ගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා කියන ආරංචිය තියෙනවා. ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේදී අඩු තරමින් මේ කාන්තා නිලධාරීන් අසාධාරණයක් වෙන්න කතා කරනව නෙවෙයි, අඩු තරමින් පිරිමි ගාම නිලධාරීන් 40%ක්වත් පත් කර ගන්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරොත් මේ දුෂ්කර ගාම නිලධාරි කොට්ටාසවල මේ දුෂ්කර වසංවල රාජකාරී කිරීමට පිරිමි නිලධාරීන් පත්කව සේවය කඩිනම් කරගන්න, සේවයන් හරියාකාරව ඉටු කරගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තියෙනවා. අන්න ඒ නිසා මේ කටයුත්ත ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේදී ඉටු කර දෙන්න කියන ඉල්ලීම කරමින් අවස්ථාව ලබා දීම ගැන සම්බන්ධව ස්තුතිවන්ත වෙමින් මම නිහඬනවා. බොහොමත් ස්තුතියි.
කතා කරන්න මැතුමා.
මේ ගරු මන්තුමාගෙන අපේ යෝජනාව ඉතාමත් හොඳ යෝජනාවක්. මං හිතනවා ඊ අපේ උපදේශකාර සභාවෙත් අපේ මංජුල මන්තුමත් මේ කතා කරා. නමුත් සභාපතිතුමනි, ගරු මන්තුමනි, ග්‍රාම නිලධාරීවරු බඳවගන්නේ තරඟ විභාගෙදී. එතකොට දැන් මේ වෙද්දී දෙසැම්බර් 2 වෙනිදා තරඟ විභාගෙ පවත්වන්න දින වෙන් කරලා තියෙනවා. 1,20,000කට ආසන්න ප්‍රමාණයක් අයදුම් කරලා තියෙනවා. 2,038ක් බඳව ගැනීම කරන්න. ඉතින් මේකෙදී ඒ තරඟ විභාගෙන් සමත් වෙලා ඊට පස්සේ සම්මුඛ පරිසරයෙන් සහභාගි වුණාම ඒ අයගෙන් තමයි ග්‍රාම නිලධාරීවරු පත් කරගන්නේ. ඉතින් මේකට හොඳම යෝජනාව අපි යෝජනා කරමු. අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ දුෂ්කර ප්‍රදේශ අඳුනගෙන ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන් පිරිමි නිලධාරියෙකුට යොදවන එක කරන්න වෙනවා. එහෙම නැතිනම් අපිට මේ පාර්ලිමේන්තුවේ හරි අර ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේදී ඊළඟ හරි යම් ප්‍රමාණයක් පිරිමි අය බඳව ගන්න ක්‍රමවේදයක් හදන්න වෙනවා. දැනට තියෙන එකෙන් මං හිතන්නේ කරන්න බෑ. නැ ඒ කාරණාව හොඳයි. ඇත්තට මේක පිළිගත යුතු කාරණාවක්. අපි අපේ අමාත්‍යංශයේ ඒ පිළිබඳව සාකච්ඡාල ක්‍රමවේදයක් යෝජනා කරන්න. මයික් එක
වමන්තුමා,
කලාපය ගැන මම මොකද්ද කරන්නේ කියලා අහනවා. අපේ වසන් හතරට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා.
ඔය ක්‍රමවේදේ අපි අධිකරණ අමාත්‍යතුමත් එක්කත් සාකච්ඡා කරලා, අපේ ප්‍රාදේශීය ලේකම් තුමියත් එක්කත් සාකච්ඡා කරලා සතියක් විතර ඇතුළත මම ඔබතුමාට දැනුවත් කරන්න මොකක්ද ඒකට කරන්න පුළුවන් කියලා.
ඉස්සුතුයි ගරු මන්තුමා, ඉස්සුතුයි ගරු ඇමතුමා. මීළඟට ගරු ALM අතාවුල්ල මන්තුතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. நஹ்மது பின் ஸல்லி அலா ரசூல் கரீம் அம்மாபாத். தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, நேரமும் போதாமல் இருக்கிறது. இன்றைய இந்த விவாதம் மிக முக்கியமான ஒரு அமைச்சுக்களை உள்ளடக்கியதாகவும், பிரதம அமைச்சரின் தலைமையிலேயே இருக்கின்றபடியாலும் உண்மையில் பல விஷயங்களை இங்கே நாங்கள் பேச வேண்டியிருக்கிறது. பொதுவாக பொது நிர்வாக உள்நாட்டு அலுவல்கள் மற்றும் உள்ளூராட்சி மாகாண சபைகள் அமைச்சை இந்த நாட்டினுடைய இன்றைய கௌரவ பிரதம அமைச்சர் தலைமை தாங்கி நடத்துவது எங்களுக்கு மிகவும் பெருமையை தருகிறது. எங்களுடைய இந்த பிரதம அமைச்சர் அவர்கள் ஒரு நீண்ட அரசியல் பின்புலத்தையும் நீண்ட அனுபவம் மிக்க ஒருவராகவும், உரிய நேரத்தில் இந்த நாட்டின் பிரதம அமைச்சராக இருந்து பல விடயங்களுக்கு முகம் கொடுத்து அவற்றை தீர்ப்பதற்கான வழிமுறைகளை அவரும் அவருடைய இரண்டு இளைஞர் அமைச்சர்களும் சேர்ந்து நடத்துவது மாத்திரமல்லாமல், முறையான பிரதம அமைச்சரின் செயலாளர், அதேபோன்று பொது நிர்வாக உள்ளாட்டு அமைச்சர் அலுவலகத்துக்குரிய செயலாளர்களும் முறையாக நடந்து கொள்வதைட்டு நாங்கள் மிகவும் மகிழ்ச்சி அடைகிறோம். எதிர்காலத்தில் இந்த நாட்டினுடைய பிரச்சனைகளுக்கு முகம் கொடுக்கக்கூடிய ஒருவராக எமது பிரதம அமைச்சர் இருக்கிறார் என்று எங்களுக்கு தெரியும். அவருடைய அவர் ஒரு கட்சியிலும் நாங்கள் ஒரு கட்சியிலும் இருந்து நீண்டகால அரசியலை செய்தவர்கள் என்ற அடிப்படையில் இந்த நாட்டின் நலனுக்காக எப்பொழுதும் நல்ல கொள்கையில் செயற்படுகின்ற என்ற அடிப்படையில் சில விடயங்களை நான் இந்த இடத்திலே பேசுவது முக்கியமானது. பொதுவாக இன்று நமது நாட்டில் பொருளாதார பிரச்சினை மாத்திரமல்ல, இனப்பிரச்சினை தொடர்பான விடயங்களும் அடிக்கடி பேசப்பட்டுக் கொண்டு வருகிறது. யுத்தமாக இருந்தாலும் அதுவும் ஒரு இனப்பிரச்சினையை அடிப்படையாக வைத்தது மாத்திரமல்ல, நிர்வாகம், ஆளுகை, சுயநிர்ணயம் போன்ற விடயங்கள் பேசப்படுகிறது. இது தொடர்பான அமைச்சு இங்கே இருக்கிறது. உதாரணமாக மாகாண சபைகளுக்கு இவர் பொறுப்பாக இருக்கின்றார், அதே போன்று உள்ளூராட்சி சபைகளுக்கு பொறுப்பாக இருக்கின்றார், பொது நிர்வாகம் உள்ளக அமைச்சுக்கும் பொறுப்பாக இருக்கின்றதை நாங்கள் இந்த இடத்திலே சுட்டிக்காட்ட வேண்டும். ஒரு காலத்தில் நம்ம எல்லோருக்கும் தெரியும், இந்த நாடு போர்த்துகீயர், ஒல்லாந்தர், பிரிட்டிஷாரினுடைய ஆளுகையில் இருந்த பொழுது நமது இன்றிருக்கின்ற டிஎஸ் பிரதேச செயலகங்கள் பட்டுக்களாக டிஆர்ஓ ஆபீஸ்களாகவும் அதனுடைய பெயர்கள் பட்டுக்களாகவும் இருந்தது. உதாரணமாக அம்பாறை மாவட்டத்தை எடுத்துக்கொண்டால் அக்கரைப்பற்று, நிந்தூர் பற்று, பாணமை பற்று, விவகம் பற்று என்று பல பற்றுக்களை உள்ளடக்கியதாக ஒரு பெரும் பரப்பை ஆட்சி செய்து வந்தது. அதனால் அங்கு வாழுகின்ற எந்த மக்களுக்கும் பிரச்சனைகள் இல்லாமல் தங்களுடைய காணி பிரச்சனை, இடப்பிரச்சனை, உரிமை சார்ந்த பிரச்சனைகளை ஒரு கூரையின் கீழ் அவர்கள் பேசிக் கொள்ளக்கூடியதாக இருந்தது. கால ஓட்டத்தில் நிர்வாக தேவை காரணமாக நாங்கள் பல ஏஜிஓ கந்தோர்களையும் பல டிஎஸ் நிலையம் என்று பிறகு அவற்றை மாற்றி குறுகிய எல்லைகளுடன் கூடிய நிர்வாக அலகுகளை நாங்கள் மாற்றிக்கொண்டோம். இனத்தீர்வுக்கு முதலாவது விழுந்த அடி இதுதான் என்று நான் நினைக்கிறேன். இப்பொழுது ஒரு பிரதேசத்திலிருந்து இன்னொரு பிரதேச செயலகம் பிரிக்கப்படுகின்ற பொழுது காணி, பெரும்பகுதியான காணிகள் அங்கு வாழ்கின்ற மக்களின் வீதாசாரத்துக்கு ஏற்ப இல்லாமல், முறையாகவும் இல்லாமல், ஒரே ஒரு நிர்வாகம் என்ற அடிப்படையில் மாத்திரம் எல்லை கோடுகள் போடுபட்டு சென்றதனால் இன்று சிறுபான்மை மக்கள் அல்லது சிறுபான்மைக்குள் இன்னொரு சிறுபான்மையும் காணி பிரச்சினை தொடர்பாக இன்று பேசிக் கொண்டிருக்கிறார்கள். இந்த டிஎஸ் டிவிஷன்கள் புதிதாக உருவாக்கப்பட்டதோடு அதனை அடிப்படையாக வைத்து உள்ளூராட்சி மன்றங்களும் உருவாக்கப்படுகிறது. அது நல்ல விடயம். தங்களை ஆளுவதற்கு, தங்களுடைய பிரதேசத்தினுடைய பணிகளை செய்வதற்கு உள்ளூராட்சி சபைகள் மிக முக்கியமானது. அதற்கு அடித்தளமாக பிரதேச செயலகங்களுடைய எல்லைகளை இவர்கள் வகுத்ததன் காரணமாக இன்று இந்த பிரிக்கப்பட்ட ஒவ்வொரு உள்ளூராட்சி சபைகளிலும் ஒவ்வொரு பிரதேச செயலகங்களுக்குள்ளும் வாழ்கின்ற மக்கள் தங்களுக்கு முறையான காணிகள் இல்லாமல், தங்களுக்கு முறையான பாரபட்சமற்ற நிர்வாகங்கள் செய்யப்பட வேண்டும் என்ற அபிலாசைகளுக்கு மாற்றமாக பிரச்சனைகள் எழுந்து கொண்டிருக்கிறது. சில இடங்களில் முஸ்லீம்கள் சில பிரதேசங்களுக்கு செல்கின்ற பொழுது அது தமிழர்களுடைய அல்லது சிங்களவர்களுடைய என்ற இனப்பிரச்சனையை கூட நிர்வாக ரீதியாக போடப்பட்ட கோடுகள் இன்று நமக்கு பிரச்சனையை கொண்டு வருகிறது. ஆகவேதான் இனப்பிரச்சனையினுடைய அடிப்படை இந்த நாட்டில் வாழ்கின்ற ஒவ்வொரு மக்களுக்கும் அவர்கள் குடியிருப்பதற்குரிய காணி, அவர்கள் வீடு கட்டுவதற்கான காணி, அவர்கள் அவர்களுடைய தொழிலை செய்வதற்குரிய உரிமை, இவ்வாறான உரிமைதான் உண்மையில் சுயாட்சி அல்லது சுதந்திரம் என்று சொல்லலாம். ஒரு நாட்டில் வாழுகின்ற ஒரு பிரஜை அவர் விரும்புகின்ற மதத்தை பின்பற்றுவது, அவருக்குரிய வீட்டை அவர் கட்டி வாழுவது, அவருக்குரிய தொழிலை செய்வது, அவருக்குரிய பாதுகாப்பு, இவ்வளவும் தான் ஒரு நாட்டின் எந்த மதமாக இருந்தாலும் அந்த பிரஜைக்கு இருக்கிற சுதந்திரம் என்பது நமக்கு தெரியும். ஆனால் இன்று ஒவ்வொரு மக்களுக்கும் இந்த காணி பிரச்சினை தீர்க்கப்படாததன் காரணமாக, காணி பிரச்சினையை அடிப்படையாக கொண்டு இந்த நாட்டில் யுத்தமே ஏற்பட்டுவிட்டது. அதனால்தான் எங்களுடைய பார்வையில் இந்த அமைச்சு, எங்களுடைய கௌரவ பிரதம அமைச்சர் அவர்கள் இந்த இனப்பிரச்சினையையும் தீர்ப்பதற்கும் அவர் அடிப்படையாக இந்த விடயத்தை கையில் எடுத்து, பழைய பற்றுக்களை அடிப்படையாக கொண்ட காரியாலயங்களில் தான் நிலம் சம்பந்தமான பங்கீடுகள் தொடர்பான ஒரு நிர்வாகத்தை அமைக்க முடியுமாக இருந்தால், முதலில் இப்பொழுது பிரிக்கப்பட்டிருக்கின்ற ஒவ்வொரு பிரதேசங்களிலும் அங்கு வாழ்கின்ற மக்களினுடைய காணி பிரச்சனையை முறையாக தீர்ப்பதற்கு முடியும் என்று நானும் ஒரு நீண்டகால அரசியல் அனுபவம், நீண்ட பல அமைச்சுக்களை பாரம்பெடுத்து செய்தவன் என்ற அடிப்படையிலும், இந்த உள்ளூராட்சி மாகாண சபைகள் அமைச்சை செய்தவென்ற அடிப்படையிலும் நான் இந்த இடத்திலே அவரிடத்திலே தெளிவாக கேட்டுக் கொள்கிறேன், இந்த பிரச்சினைக்கு எங்களால் தீர்வு காண முடியும். அது மாத்திரமல்ல, சில இடங்களில் உதாரணமாக மட்டக்களப்பு, திருகோணமலை, அம்பாறை போன்ற இடங்களில் சில பிரதேசங்களில் பிரதேச செயலகங்களை புதிதாக கேட்கிறார்கள். கொடுப்பதில் எந்த பிரச்சனையும் இல்லை. நிர்வாக ரீதியாக நிர்வாகம் செய்வதற்கு எத்தனை கொடுத்தாலும் அதில் ஒன்றுமில்லை. அது மாத்திரமல்ல, அப்படி கொடுக்கின்ற பொழுது உள்ளூராட்சி சபைதான் அவைகள் அவர்களுக்கு இன்றியமையாதது. தாங்களை தாங்களே ஆளுவதும் தங்களுடைய மக்களினுடைய அபிவிருத்திகளை கையாள்வதற்கும் என்ற அந்த அந்த எண்ணத்தில் அவர்கள் கேட்கிறதை போல், பல உள்ளூராட்சி பல பிரதேச செயலாளர் பிரிவுகள் தோப்பூர் கேட்கிறார்கள். பாவம், நீண்ட காலமாக அவர்கள் கேட்டுக்கொண்டே இருக்கிறார்கள், அவர்களுக்கு தூரமாக இருக்கிறது, இது ஒரு பிரச்சனை. அதே போன்று அம்பாறை மாவட்டத்தில் தமிழர்கள் கேட்கிறார்கள். அதுபோன்று மட்டக்களப்பு மாவட்டத்தில் இன்னும் பல இடங்கள், நேரம் போதாது, இல்லாவிட்டால் நான் ஒவ்வொன்றாக அடுக்கிச் சொல்ல முடியும். எனவே அவைகளை வழங்குவது எதற்காக என்றால், அவர்கள் உள்ளூராட்சி சபைகளை அமைத்து அவர்களுடைய பிரதேசங்களை அவர்களே நிர்வகிப்பதற்கு என்ற அடிப்படையில் தான். அதுபோன்றுதான் அம்பாறை மாவட்டத்தில் அமைச்சர், எங்களுடைய பிரதம அமைச்சர் அவர்களுக்கும் தெரியும், அங்கு கரவாகு பற்று என்கின்ற ஒரு பற்று இருந்தது. அந்த பற்று, ஒரே ஒரு பற்று எல்லா மக்களுக்கும், தமிழர் முஸ்லிம்கள் சிங்கள மக்கள் எல்லோருக்கும் ஒரு பற்று, ஒரு டிஆர்ஓ டிவிஷன் இருந்தது. அங்கு இரண்டு மூன்றாக பிரிப்பதற்கான எல்லைகள் இருக்கவில்லை. ஆனால் அந்த பற்றுக்குள் நான்கு உள்ளூராட்சி சபைகள் உருவாக்கப்பட்டிருந்தன. அவைகள் தான் எல்லைகள். கரைவாக பற்று மேற்கு, கரைவாக பற்று தெற்கு, கரைவாக பற்று வடக்கு, கல்முனை அர்பன் கவுன்சில் என்று நான்கு உள்ளூராட்சி சபைகளும் நான்கு எல்லைகளும் இருந்தன. அதில் இப்பொழுது சாய்ந்தமருது தனியாக பிரதேச செயலகமாக பிரித்து அவர்கள் நடைமுறைப்படுத்துவது மாத்திரமல்ல, அவர்களுக்கென்ற ஒரு உள்ளூராட்சி சபையை கேட்கிறார்கள். இது நீண்ட கால 100 வருடங்கள் அவர்கள் உள்ளூராட்சி சபையை வைத்துக் கொண்டிருந்தவர்கள். இதனால் இந்த அமைச்சு மாத்திரமல்ல, இந்த நாட்டின் தலைவர்கள் கூட பல கூட்டங்களை நடத்தி, கடைசியாக எனக்கு ஞாபகம் இருக்கிறது, இந்த அதாவது 2020 பிப்ரவரி வாரம் 14 2162.50 என்கின்ற விசேட வர்த்தமானி ஒன்று வெளியிடப்பட்டது. அதிலே முறையாக சாய்ந்த மருதுவுக்கு ஒரு நகர சபையும் ஏனைய பிரதேசங்களில் வேண்டிய 3-4 உள்ளூராட்சி சபைகளை இனங்காண்பதற்காக ஒரு கமிஷன் அமைக்கப்பட வேண்டும் என்கின்ற ஒரு நிலையில் அந்த கெசட் நோட்டிபிகேஷன் அது கொடுக்கப்பட்டிருந்தாலும் கூட அது முறையாக அமுல்படுத்தப்படாத காரணத்தினால் அந்த மக்கள் கடந்த உள்ளூராட்சி சபை தேர்தல் வந்த பொழுது அவர்கள் நீதிமன்றத்திற்கு சென்று அந்த தேர்தலை கூட அவர்கள் இடைநிறுத்தி இருக்கிறார்கள், கல்முனை மாநகர சபைக்கு. இதில் ஒரு பிரச்சனையும் இல்லை. எல்லோரும் கேட்பது உள்ளூராட்சியும் பிரதேச செயலகங்களும் என்றால் எல்லைகளில் தான் பிரச்சனை இருக்கிறது. உண்மையில் தமிழர்களும் கேட்கிறார்கள், அவர்களுக்கு கொடுக்க வேண்டும், கொடுப்பதில் யாரும் பிரச்சனை அதற்காக தடையாக இருக்கவில்லை. எல்லைகளிலே இருக்கின்ற பிரச்சனைகளை தீர்ப்பதற்கு ஒரே ஒரு வழி அந்த கெசட் நோட்டிபிகேஷன் தான் என்பது மாத்திரமல்ல, நீதிமன்றமும் அந்த தேர்தலை இடைநிறுத்தி அவர்களுக்கு கொடுத்திருக்கிறது. வருகின்ற வருடம் ஜூலை மாதம் 4ஆம் தேதி அந்த வழக்கு இருக்கிறது. நான் நினைக்கின்றேன் அவர்களுக்கு நல்ல முடிவை ஆண்டவனும் கொடுப்பான். இந்த அமைச்சும் நீங்கள் கட்டாயமாக அதற்கான உதவிகளை செய்ய வேண்டும் என்று கேட்டுக்கொண்டு, இந்த அமைச்சின் மூலம் நடைமுறைப்படுத்தப்பட்ட உள்ளூராட்சி புரோகிராம்ஸ் நிறைய பணிகள் இடைநிறுத்தப்பட்டிருக்கிறது, அதற்கான பண ஒதுக்கீடுகளை மீண்டும் இந்த வரவு செலவுகளிலே நீங்கள் நான் முடிக்கிறேன் அதனை செலுத்த வேண்டும் என்று கேட்டுக்கொண்டு, உண்மையிலேயே இந்த உள்ளூராட்சி சபை தேர்தல் திருத்தத்திலே இப்பொழுது இளைஞர்கள் தொடர்பாக தொழவத்த அவர்கள் கொண்டு வந்திருக்கின்ற அந்த விடயம் பாராட்டத்தக்கது. இளைஞர்கள் யுவதிகள் எல்லோருக்கும் அந்த சந்தர்ப்பங்கள் கொடுக்கப்படும் என்று கேட்டுக்கொண்டு இந்த விவாதத்திலே கலந்து கொள்ள அனுமதித்தமைக்காக நன்றி கூறி, பிரதம அமைச்சர் அவர்களையும் எங்களுடைய அமைச்சர்களையும் செயலாளர்களையும் பாராட்டி விடைபெறுகின்றேன். நன்றி.
ஸ்ருதி கரு மந்துமா புத்துமாட்ட மீலங்கட்ட கரு ஜகத் புசுவார அமுத்துமா மந்துமா புத்துமாட்ட வினாடி அடக்க காலையாக்தீனும்
போமி ஸ்ருதி கரு மூலாசனாரோடு மந்துத்துமணி சேஷம்ம உபத்துமாடி ஸ்தூதி வந்த வேணுவா மே காலையில் அபாதீம சம்பந்தோ மெதியத்தீம சம்பந்தோ அது அவசி இத்தாம வெதகத் அமாத்தியான்சேக்க வேசிஷ சாகச்சாட்டு பாஜனைக்கரன் அவஸ்தாவும் මේ අවස්ථාවේ ගරු අග්‍රාමාත්‍යතුමා නිහතමානී නායකයෙක් හැටියට මේ වගකීම අරගෙන තම උවමනාවෙන් කැපවීමෙන් කටයුතු කරනවා. ප්‍රාය අපේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම රාජ්‍ය අමාත්‍යතුමන් වන ජනක වක්කුඹර යනක වක්කුඹර මැතිතුමාටත්, අශෝක ප්‍රියන්ත මැතිතුමාටත් මාට තාම ශක්තියක් දෙන කටයුතු කරන දෙපළටත් අපි තුම්පළටම සුබපතන්න මුලින්ම අවස්ථාවක් කරගන්නවා. මම මේ අවස්ථාව සීපත් කරනවා මේ ග්‍රාම නිලධාරී වසම් සීමා නිර්ණය සම්බන්ධව. අපේ හිතවත් මන්තුමා සඳහන් කරා මඩුල ප්‍රාදේශීය ලේකම් කොට්ටා සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාට මම කටයුතු කරන්නේ. හැදම්ම 60 කිලෝමීටර් 60ක් නෙමෙයි 70කටත් එහා පැත්තේ තියෙනවා ගල්ගමුව නෙල්ලියද්ද සහ ඉංගිනියාගල ඒ වගේම මුල්ලේගම කියන ග්‍රාම නිලධාරී වසම්. දැන් මෙතෙන්දි අපි යෝජනා කරා මීට අවුරුදු 13කට ඉස්සෙල්ල බුළුමුල්ල කමිටුව කියලා. බුළුමුල්ල කමිටුවට මේ මේවා කිව්වා එක්ක අපිට බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගන්න කියන එක. එතෙන්දි නෙල්ලියද්ද මුල්ලේගම ගල්ගමුව වසම් තුන ගන්න පුළුවන් බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. සියමලා අණ්ඩුවට ඉංගිනියාගල මේ ගන්න පුළුවන්. බුදු අමොණ්ඩරාගල ගැන පොඩි අවබෝධයක් තියෙන නිසා පොඩි නේ ලොකු අවබෝධයක් තියෙන නිසා මම යෝජනා කරන්නේ. එහෙම නැත්නම් හරිම අසාධාරණයක් වෙනවා. ඒ අයට ග්‍රාම සේවක නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්න දවසක් යනවා. ඒ දවසක් ගිහිල්ලත් එදා නිලධාරී කිටි නැත්නම් සාල අසාධාරණයක් වෙනවා. ඒ ගැන කටයුතු කරන්න කියලා අපේ සදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමත් රාජ්‍ය පරිපාලන රාජ්‍ය අමාත්‍යතුමත් මේ අවස්ථාවේ ඉන්නවා. ඔබතුමාලගේ අවධානයට යොමු කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම බිබිල තනමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා වැඩ ආරම්භ කරලා එක තට්ටුවක් ඉවර කරලා දැන් බාගෙට වැඩ තියෙනවා. තනමල්ට පොඩි කොටසක් මුදල් ලැබිලා තියෙනවා රාජ්‍ය අමාත්‍යතුමා. දැන් ඉතුරු වැඩ ටිකක් ඉමකරන මුදලුත් බිබිල මං ගිය ඉරිදා සෙනසුරාදා ගියා බිබිලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ. හරියට නිකන් අර පැරණි පුරා විද්‍යාවට යවන්න වගේ ගොඩනැගිලි තියෙන්නේ. එහෙම නෙමෙයි අලුතෙන් පටන් ගත්තේ ඒවා කණු ටික විතරයි. ඒක සකස් කරලා දෙන්න මේ අවුරුද්දේ මේක වැඩ ඉවර කරන්න. ආයි මේ කොටස් කොටස් නේ මේ අවුරුද්දේ තියෙන එක අලුත් ඒවා පටන් ගන්න ඉස්සරලා මේ පටන් ගත්තේ වැඩ ඉවර කරන්න. අපි ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියන එක මම මතක් කරනවා. ඒ වගේම ග්‍රාම නිලධාරී මහත්මීන්ට ඒ වගේම ශේෂ්ත්‍ර නිලධාරී මහත්මීන්ට පාවිච්චි සඳහා නිල නිවස වසම් 317ක් තියෙනවා. මම හිතන්නේ 120ක්වත් නැහැ. මේ නිල නිවස දිසාපත්තුමාගේ නායකත්වයෙන් ප්‍රාදේශීය ලේකම්තුමාගේ නායකත්වයෙන් මම ඉතාම ලොකු මුදලක් නේ සුළු මුල්ලිමේ ප්‍රතිපාදන ලබල දීලා කරන්න පුළුවන්. මේක මම හිතන මොණරාගල විතරක් නෙවෙයි සමස්ත රට පුරාම දුන්නොත් ඒ නිලධාරීන්ට වැඩකරන පහසු වෙනවා කියන එක මම මතක් කරන්න කැමතියි. ඒ ගැන ඔබතුමාලගේ විශේෂ අවධානය යොමු කළ යුතු කියන එක මතක් කරනවා. ඒ වගේ රාජ්‍ය සේවක මහත් මහත්මීන්ට මේ පුහුණුව මම හිතන්නේ දේශීය වශයෙන්ුත් විදේශීය වශයෙන්ුත් ලබලා දෙන්න ඕන. බොහෝ වෙලාවට ඔබතුමාලා සංඛ්‍යාලේකන අරන් බලන්න මේ පුහුණුව ලබන්න කොළඹ හුඟක් අය අවස්ථාවේ කොළඹ තමයි. විදේශ සිහිනක් ශිෂ්‍යත්වයක් නැත්තම් පුහුණුවක් ආවොත් මම මේක 1996 වර්ෂයේ කතා කරා. මම පත් වෙලා ඉන්න අගවණු 95 වර්ෂයේ මුලසනාඩ මන්ත්‍රීතුමනි මම කතා කළේ ඊළඟ මාසේ යනකොට වැල්ලවයි ප්‍රාදේශීය ලේකම්තුමා මට කතා කළේ කිව්වා මටත් විදේශ රට වෙන්න යන්න අවස්ථාවක් ලැබුණා කියලා. ඒදා රාජ්‍ය පරිපාලන ඇමතුමා ඒ විශේෂ අවධානය කළා මොණ්ඩරාගල දිස්ත්‍රික්කේ, යාපනේ දිස්ත්‍රික්කේ, මුලතිව් දිස්ත්‍රික්කේ ඈත දුෂ්කර පළාත් වල ඇයටත් ඒ වගේ සුවිශේෂී අවස්ථාවක් කෝටාවක් ලබා දීමේ වැඩපිළිවෙලක් ලැබල දෙන්න. ඒ වගේම මම හිතන්නේ ග්‍රාම නිලධාරී මහත් මහන් ලොකු වගකීමක් තියෙනවා.
ඕඩර් ප්ලීස්. නියෝජ්‍ය කතානායකතුමා මුලසනට ප්‍රමුණ.
කතාකරු ප්‍රශ්න සම්බන්ධව හම්බන්තොට දිස්ත්‍රික්කයටත් අදාළ වෙනවා. ඒ නිසා මම කිව්වේ මේ විදේශ පුහුණුව වගේ යනකොට අනිත් දිස්ත්‍රික්ක වලටත් එන කොළඹම ප්‍රධාන කාර්යාලයම අමාත්‍යාංශෙම අයට වඩා යම් කොටසක් අනිත් අයට ලබා දීමේ වැඩපිළිවෙලක් හදන්න කියලා මම යෝජනා කරේ. ඒ වගේම මම මතක් කරන්න කැමතියි අපේ රජයේ සේවකයෝ රාජ්‍ය සේවකයෝ වගකීම බැඳලා තියෙන රාජකාරිය ඉෂ්ට කරන්න. ඒ රාජකාරිය බෑ කියන්න කාටවත් බෑ. රජයට පක්ෂපාතී විය යුතුයි කියලා දියුරුම් දීලා තියෙනවා. ඒ රජය දෙන නියෝග ක්‍රියාත්මක කළ යුතුයි කියලා දියුරුම් දීලා තියෙනවා. දැන් මම උදාහරණයක් ගන්නම්. පෞගිය දැන් මීට මාසයකට එකහම මාරට කලින් කෘෂිකර්මගරු අමාත්‍යතුමාගේ උපදෙස් මත ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරන සැප් ව්‍යාපෘති මගින් බඩේරුංගු 8000කට දුන්නා මේ දෙන්න තීන්දුව කරා මොණ්ඩරාගල්. බඩේරුංගු ටික ගෙනා ගෙනල්ලා බොහෝ අය අවංකව කටයුතු කරා. සමහර නිලධාරි මගහැරලා ගියා. සමහර නිලධාරි ඉඩම සකස් කරා. ඒ නිලධාරි හිතාමතාම අපිට ඒක නිර්දේශ කරන්න බෑ කියලා කටයුතු කරා. මම ඒක දැන් පළාත් සභාවට මෙස්සමක් ගිහිල්ලා තියෙනවා ගොවි සංවිධාන වලින් ඒක විමර්ශනය කරනවා. ඒ වගේම මධ්‍යම රජයේ කවුරු හරි කටයුතු කරා විමර්ශනය කරන්න ඕන. ඒක 1,400,000 පැකේජ් එකක්. බඩේරුව පැකට් එක 24,000. පොහොර වලට සල්ලි හම්බෙනවා. අනිත් පැත්තෙන් ඉඩම සකස් කරාම සල්ලි හම්බෙනවා. මොණ්ඩරාගල වගේ දුෂ්කර ප්‍රදේශ වලට අපි මැදිහත් වෙලා ඒ ගෙනාම ඒක කටයුතු කරන්න බැරි නිලධාරීන් ඉන්න වහාම පරීක්ෂණයක් පවත්වලා ඒක පළාත් සභාව වෙන්න පුළුවන්. මෙතන බොහෝ විට ඇති අපේ පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමිය ඒ වගේම දිසාපතිතුමා ඉන්න පුළුවන්. ඔබතුමාලට මම මතක් කරනවා කරුණාකරලා රාජ්‍ය පරිපාලන ලේකම්තුමාගේ මම ඉල්ලා සිටිනවා එහෙම නිලධාරීන් පරීක්ෂා කරලා බලලා
වැඩ නොකරන අය සම්බන්ධව
මට විනාඩියක් දෙන්න හම්බන්තොට අල්ලපු
දෙකක් තියෙනවා.
එතන අපි තමුන්නාංශයට මම විශේෂයෙන් කියන මේ වගේ කටයුතු කරන්න. මිනිස්සු ඉඩම් ටික හදලා තාමත් බඩිරුම් ටික දීලා නැහැ. පොහොර ටික දවස් 14න් දාන්න ඕන පොහොර ටික ඉඩම් බලලා නැහැ. මාස දෙකක් වෙනවා ලැයිස්තු දීලා. ඒ ටික තාම ඉඩම් ටික බලලා දැන් තමයි ඉඩම් බලන්න පටන් ගත්තේ. මේකටද රාජ්‍ය සේවයේ පඩියක් ගන්න. මේ සම්බන්ධව මේක සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් කරන්න කියන එක මම කරනවා. ඒ වගේම අපේ සමහර තීන්දුව ගත්තම අපි සත්භාවයේ හොඳ චේතනාවෙන් කොමිෂන් සභා දීලා තියෙනවා. අපි කොමිෂන් සභා දුන්නේ හොඳට මේක ඉක්මන් කරන්න වැඩ කරගන්න. කොමිෂන් සභාපත් කළා දෙන්නේ වැඩ නොකරන්න නෙවෙයි. ඒ කොමිෂන් සභාව මේ පාර්ලිමේන්තුවේ වගේ කියන්න ඕන. පාර්ලිමේන්තුවේ වගේ කියන්න පාර්ලිමේන්තුවේ නෑපත් කරන්නේ. මේපත් කරන්නේ වාද කරන්න නෙවෙයි වැඩ කරන්න. ඒකන මේ ගැන විශේෂ අවධානය ගරු අග්‍රාමාත්‍යතුමාගෙත් ගරු ජනාධිපතිතුමාගෙත් අවධානය යොමු කළ යුතුයි කියලා කියනවා. සමහර අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරු නැහැ මන් දන්නේ කීයක් ඉන්න සදේශ රාජ්‍ය පරිපාලන රාජ්‍යමතුමා කොච්චර අඩුද කියලා මන් දන්නේ. ප්‍රාදේශීය ලේකම්තුමල් විශාල ප්‍රමාණයක් අද වැඩ බලනවා. අපි පුරප්පාඩු වෙලා තිනවා. දැන් මාස ගණක් වෙන මේවා තාම පත් කරලා නැහැ. මන් දන්නේ මොන හේතුව නිසාද කියලා මේ ගැන බලන්න කියන එක. ඒ වගේම තමයි සමහර නිලධාරීන් ඉන්නෝ මේක නිලධාරීන් වෙන්න පුළුවන් දේශපාලච්ච වෙන්න පුළුවන් රටේ විවස්සා හැටු රටේ නායකයෙක් පත් කරා මේ නායකයෙක් වගකීමට බැඳිලා ඉන්නවා.
කාලය අවසන් වෙනවා.
ඔව්. තප්‍රතිහිං ඉවර. බැඳිලා ඉන්නවා. සමහර මේ අමාත්‍යංශ ලේකම්ලා ඉන්නවා ජනාධිපතිතුමාගේ නියෝගයේ ක්‍රියාත්මක කරන්න. ජනාධිපති ලේකම් මේක ජනාධිපතිතුමා නියෝගය දුන්න අය කරන්න බැරි අය ඉන්නවා. එහෙමයි කියනවා නෑ ඒක ජනාධිපති ලේකම් කළ අපේ වගකීම කියලා. හැබැයි ඒ ලේකම් පත් කරන්නේ ජනාධිපති ලේකම් තුමා. එනිසා මම කියනවා එහෙම නිලධාර ඉන්නවනම් දවසක් හරි සේවය දීර්ඝ කරන්නේ නැතුව කොහාම ඒ සේවය අවසන් කරන්න තමන්ගේ සීමා ඉවර නම් හැටේ යන්න ඕන නම් හැටේ යා යුතුයි. ඒක එහෙම කටයුතු කරන්න ඕන. ඒ නිලධාරින් ඒ ලේකම් තුමල්ල දැනගන්න ඕන. අඩු ගන්න මහජන නියෝජිත සලකන්න. මහජන නියෝජිත කතා කරන්න. ආයේ මොකද්ද කාරණාව කියන්නේ? මට වඩා හොඳින් ඔබතුමා දන්නවා මේ මං කියන්නේ මොකද්ද කියන්නේ. එනිසා විශේෂයෙන්ම මම කියනවා එහෙම අයට කරුණාකරලා ඒ අය බොහොම දුප්පත් අම්මලා තාත්තලා හැදිලා ආපු අය
අවසන් කරන්න.
ඒ අය තමන්ගේ මහජනතාවට සේවය කරන්නේ කොහොමද කියන එක මට හිතෙන වෙලාවකට මේ මහජන නියෝජිතවත් බැටරි කරගන්න උදව් වෙන්නේ නැත්නම් සාමාන්‍ය මිනිස්සුන්ට කටයුතු කරන්න කොහොමද කියන එක කල්පනා කරන සිදු වෙනවා කියන මතක් කර මේ අවස්ථාව ලබා දුන්න ඔබතුමාට ස්තුතිය පළ කරමි. මන්නේ බොමිසුත්
බොමිසුතේ ඔබතුමාට ගරු අසංක නවරත්න මෙතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම අපේ රටේ ඉතාම වැදගත් අමාත්‍යංශයක වැශීෂයක් විවාද කරන අවස්ථාවේ මට මිනිත්තු කීපයක් ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ විෂය භාරව කටයුතු කරන අපේ කැබිනට් අමාත්‍යතුමා, අපේ රටේ දේශපාලනයේ ජ්‍යෙෂ්ඨෙක් විදියට අපිටත් නායකත්වය දීලා කටයුතු කරපු කෙනෙක් විදියට, බොහොම පරිණත කෙනෙක් විදියට එතුමවත්, ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍යවරු දෙපළ තරුණ අමාත්‍යවරු දෙපළක් විදියට මේ අමාත්‍යංශයේ වැඩ කටයුතු වලට දැවැන්ත නායකත්වයක් කැපවීමක් ලබා දෙමින් යන මොහොතක්. නමුත් අපි දන්නවා මේ අයවැයෙන් විශේෂයෙන්ම මේ රටේ සමස්ත රාජ්‍ය සේවකයෝම ඔවුන්ගේ මේ ආර්ථික අර්බුදයට විසඳුමක් විදිහට විශාල වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වන අයවැය හරහා. නමුත් මුදල් අමාත්‍යවරයා විදිහට ජනාධිපතිතුමාගේ කතාවේ එතුම පැහැදිලිව සඳහන් කරා ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට පියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබා දෙන්නත්, ඒ වගේම රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට රුපියල් 2500ක වැටුප් වැඩිවීමක් ලබා දෙන්නත් එතුමා යෝජනා කරා. මම හිතන්නේ අවසාන වරට අපි දන්නවා වැටුප් වැඩි වුණේ 2015 වර්ෂයේ. 2016 පෙට්‍රල් ලීටරේ ගත්තාම 117යි, අද 356යි. 2016 ඩීසල් ලීටරේ ගත්තාම රුපියල් 92යි, අද 356යි. මේත් එක්කම මිනිසුන්ගේ ජීවත් වීමට බලපාන ප්‍රධාන සියලුම කාරණා වැඩි වෙලා තියෙනවා. ජල බිල වැඩි වෙලා, විදුලි බිල අධික ලෙස වැඩි වෙලා, ඒ වගේම ආහාර පානවල මිල 3-4 ගුණයකින් වැඩි වෙලා, ඒ වගේම බස් ගාස්තු, දරුවන්ගේ අධ්‍යාපන වියදම්, මේ සියල්ල වැඩි වෙලා තියෙන මොහොතක මේ රටේ සමස්ත රාජ්‍ය සේවකයන් බලාපොරොත්තු වුණු වැටුප් වැඩිවීම මේ අයවැය හරහා ලැබුණේ නැහැ. ඉතාම සෝචනීය තත්ත්වයකට තමයි ඔවුන් අද ඇදගෙන වැටලා තියෙන්නේ. එනිසා අපි යෝජනා කරනවා මේ වැටුප් වැඩිවීම අවම වශයෙන් මේ රුපියල් 10,000 වැටුප් වැඩිවීම 2024 ජනවාරි මාසෙ ඉඳන් හෝ ලබා දීම සඳහා කැපවීමක් මැදිහත්වීමක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විදියට කරන්න කියන ඉල්ලීම අපේ පැත්තෙන් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍යතුමා අපේ සීමලා පීට මෙතුමා එක අවස්ථාවක කියලා තිබුණා අපි උත්සාහ කරනවා ඒ වැඩිවීමෙන් 5000ක්වත් අවම වශයෙන් ජනවාරි වෙනිදා දෙන්න කියලා. නමුත් ඒ 5000 කියන එක දැනෙන්නේ නැහැ. මොකද ලබන අවුරුද්දේ වැට් 118ක් ඔය විදිහට බදු ප්‍රතිශතය ඉතාම ඉහළින් අපේ සමස්ත පරිභෝජනයටම ලැබෙනකොට මේ වැටුප් වැඩිවීම දරා ගන්න පුළුවන් මට්ටමක තියෙන්නේ නැහැ. නිසා මේ සමස්ත වැඩිවීම ජනවාරි මාසෙ ඉඳන් ලබා දෙන කියන ඉල්ලීම කරනවා. ඒ වගේම විශේෂයෙන්ම පළාත් සභා කටයුතු පිළිබඳව අපි විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. අපි පළාත් සභාව හරහා පාර්ලිමේන්තුවට ආපු මහජන නියෝජිතයෝ විදියට, අපේ නියෝජ්‍ය කතානායකතුමත් පළාත් සභාවේ දීර්ඝ කාලයක් කටයුතු කරපු කෙනෙක් විදියට අද සමස්ත පළාත් සභා අකර්මණ්‍යයට පත් වෙලා නැගෙනහිර පළාත් සභාව විසුරලා අද අවුරුදු 6කට වැඩි, මා නියෝජනය කරපු වයඹ පළාත් සභාව විසුරුවා හැරලා අවුරුදු 5කට වැඩි කාලයක් ගත වෙනවා. ඒ වගේ මගේ ආසන්න පුටුවේ දකුණු පළාත් සභාව හිටපු ප්‍රධාන අමාත්‍යතුමා, මේ සියලු පළාත් සභා විසුරුලා අද දීර්ඝ කාලයක් ගත වෙලා තියෙනවා. මේ පළාත් සභාව වලින් අපි බලාපොරොත්තු වුණු මහජන සේවාව අද වෙනකොට ඉටු වෙන්නේ නැහැ. ආපහු මිනිස්සුන්ට පේනවා මේ පළාත් සභාව සුදු අලියෙක්ද කියන කාරණාව.
දැන් මතුවෙමින් යනවා. මොකද පලස්සබා දැන් ඒ පලස්සබා වල සේවය කරන රාජ්‍ය සේවකින්ගේ වැටුපා දීමනා ලබා දෙන සුදු අලියෙක් බවට පත් වෙමින් පත් කරමින් යනවා. මේක අනෙක් පැත්තකින් යම් උත්සාහයද දන්නේ මේ පලස්සබා ටික වහලා දාන්න කියන කාරණාව අපි මතක් කරන්න කැමතියි. ඒ නිසා විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ නියෝජිතයෝ නම දෙනෙක් පත් කළා අනුකාරවරු විදිහට. ඔවුන්ට මේ කටයුතු සියල්ල පරිපාලනය කරන්න පැවරීමෙන් විශාල අර්බුදයකට රට තල්වෙමින් යනවා. අර පල්ලෙහා ගම්වල ඉන්න අහිංසක මිනිස්සුන්ට තමන්ගේ සේවාවන් නිසි පරිදි ඉටු කර ගැනීම සඳහා පලස්සබා මැදිහත් වෙන්නේ නැහැ. ඒ පලස්සබා වල ඉන්න වැඩ කරන අති බහුතරයක් රාජ්‍ය නිලධාරීන්ගෙන් අපි බලාපොරොත්තු වුණු යුතුකම් වගකීම් ප්‍රමාණය ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා මේක විශාල ප්‍රශ්නයකට තල්වෙමින් යනවා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ පළත් පාලන විෂයත් මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. පළත් පාලන මැතිවරණය අද ආර්ථික අර්බුදයක් ඉස්මතු කරලා ඒ අර්බුදය නිසා මුදල් දෙන්න විදියක් නැහැ කියලා අද පළත් පාලන මැතිවරණ නාම යෝජනා බාරගත්ත පළත් පාලන මැතිවරණය කල් දමමින් යනවා ආණ්ඩුව. මේක ඉතාම හොඳ තත්ත්වයක් නෙමෙයි. අපි පෞගේ කාලය පුරාම විශාල උත්සාහයක් ගත්ත පළත් පාලන මැතිවරණ ඉතාම කඩිනමින් පවත්වන්න අපේ පැත්තෙන් අපි ලොකු සටනක් දියත් කරා. නමුත් අවාසනාවකට ඒකෙන් අසීරුතාවයට පත් වෙලා ඉන්න විශේෂයෙන්ම මේ රාජ්‍ය සේවකයෝ ඒ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙලා නාම යෝජනා බාර දීපු උදවිය. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඉතාම කඩිනමින් මැදිහත් වීමක් ලබා දෙන්න කියනවා. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා අපේ නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මන්ත්‍රීතුමා ඉතාම හොඳ යෝජනාවක් ගෙනාවා. මේ පළත් පාලන ඡන්ද විමසීම සඳහා අපේ නාම යෝජනා පත්‍රයේ 125 තරුණ නියෝජනයක් ලබා ගැනීම සඳහා එතුමා කටයුතු කරා. මේ වෙනකොට ඒ පනත සම්මත වෙලා කතානායකතුමත් අත්සන්කල් අවසන්. ඒ නිසා එතුමාට ස්තුති කරන ගමන් මොකද අපි 2002 කුරුණෑගල මහනගර සභාවට තරඟ කරේ මේ පළත් ප්‍රාදේශසභාවල මේ තරුණ නියෝජන කෝටාවෙන්. ඒ නිසා තරුණයින්ට ඒ අවස්ථාව මොකද අරගලේ හරහා තරුණයින් කිව්වේ අපිට මේ අවස්ථාවන් මගහැරීලා තියෙනවා කියලා. ඒ නිසා ඒ සඳහා අවස්ථාව ලබා ගැනීමට කටයුතු කිරීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම වැදගත් කාරණාව තමයි අද මේ අර්බුදය නිර්මාණය කරේ දේශපාලඥයෝ කියලා මේ පාර්ලිමේන්තුවේ 225 දිහාට ඇඟිල්ල දික් කරලා අනිත් සියලු දෙනා අත පිහදා ගන්න තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. අද සමහර දේශපාලන පක්ෂවල රැස්වීම වල බලපුවාම අපි දැකලා තියෙනවා මේ රාජසේවයේ වගකීම් දරන රාජසේවයේ වගකීම් දරපු විශාල පිරිසක් අද මේ සියලු දෙනාට චෝදනා කරමින් ඔවුන් අත පිහදාගෙන ඔවුන්ගේ මේ අලුත් දේශපාලන වැඩපිළිවෙල වලට එකතු වෙමින් යන තත්ත්වයක් අපිට පේන්න තියෙනවා. ඒ නිසා අපි දන්නවා අපි දේශපාලනයේ දීර්ඝ කාලයක් කටයුතු කරන පිරිසක් විදියට තීන්දු තීරණ ගත යුතුව තිබුණු ඇතැම් බහුතරයක් රාජ්‍ය නිලධාරීන් ඔවුන්ගේ වගකීම් ඉටු කරාද කියන ප්‍රශ්නේ අපි රට හමුවේ තියෙනවා. ඔවුන්ට නිසි තීන්දු තීරණ ගන්න පුළුවන් කාලේ ඒ සඳහා ඔවුන් කැපුණේ නැහැ, මහන්සුනේ නැහැ, මැදිහත් වුණේ නැහැ. නමුත් අද වෙනකොට ඔවුන්ගේ වගකීම් ටික ඔවුන් හරියට ඉෂ්ට කරන්නේ නැතුව මේ දේශපාලන ශාස්ත්‍රයට ඇඟිල්ල දික් කරමින් ඔවුන්ට චෝදනා කරනවා මේ රට මේ අර්බුදයට යොමු කරේ මේ දේශපාලඥයින් කියලා. මම විශ්වාස කරනවා අපේ තරුණ රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළක් ඉන්නේ. විශේෂයෙන්ම උතුමාලා දන්නවා මේ රාජ්‍ය සේවයේ විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විශාල පිරිසක් ඉන්නවා. අද ඔවුන්ට ඔවුන්ගේ ක්‍රියාපටිපාටියක් නෑ මේ 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 වැඩ කරන්න. ඒ නිකන් ඇත්තටම හරියට බැලුවොත් මේ නිකන් පඩි ගන්නවද කියනත් හිතෙනවා. ඒ නිසා මේ නිලධාරීන් රටේ සංවර්ධනය වෙනුවෙන් විශේෂයෙන්ම මේ ආර්ථික අර්බුදය මිදෙන්න ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් මේ අයවැය හරහා අපි දැක්කේ නෑ. අපි හිතුවා මේ අයවැය ඉතාම පෙරලිකාර පෙරලිකාර අයවැයක් බවට පත් වෙයි කියලා. නමුත් එහෙම අපිට දකින්න ලැබෙන්නේ නෑ. ඒ වගේම කාර්මිකකරණය ගැන අපි කතා කරනවා. කර්මාන්ත දියුණු කරන්න විශේෂයෙන්ම අපනයන කර්මාන්ත දියුණු කරන්න මේ රාජ්‍ය සේවකීන්ගේ මැදිහත් වීම දායකත්වය ලබා ගන්න පුළුවන් වෙලාවක ඔවුන් ඒ සඳහා යොමු කිරීමක් අපි ආණ්ඩුව පැත්තෙන් දකින්නේ නැහැ. ඒ වගේම මේ වැඩ කරන ජනතාවගෙන් අපේ රටේ සමස්ත රාජ්‍ය සේවය ශ්‍රී ලංකාවේ 15%කට ආසන්න ප්‍රමාණයක් තමයි ඉන්නේ. අපි රාජ්‍ය සේවකයෝ ගැන කතා කරාට 15%කට ආසන්න ප්‍රමාණයක් ඉන්නේ. ඉන්දියාවේ 3.8%, බංග්ලාදේශයේ 3.1%, ජපානයේ 7.7%. ඉතින් අපි දකිනවා මේ වැඩ කරන ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් අද රාජ්‍ය සේවකයෝ බවට අපේ රටේ පත් වෙලා ඉන්නවා. මේ විශේෂයෙන්ම මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මහජනතාවගේ හිතසුව පිණිස ඔවුන් වැඩ කරනවාද කියන කාරණාවක් තියෙනවා. මන්දන කුරුණෑගල එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ප්‍රාදේශීය ලේකම්තුමා ඉස්සරහා ඒ හමු වෙන්න එන මහ ජනතාවට ඉඳ ගන්න පුටුවක්වත් සූදානම් කරලා නැහැ. ඒ තරම් මහාන් තත්ත්වකමකින් තමයි වුන් වැඩ කරන්නේ. ඒ නිසා මේ නිලධාරීන්ගේ මේ මහාන් තත්ත්වකම බිඳලා මේ මිනිස්සුන්ගේ මේ අර්බුදයේ විසඳීම සඳහා වුන් වැඩ නැගීwidetildeවීම සඳහා වුන් මැදිහත් කරවීම අපි මේ අමාත්‍යංශයේ දරණ ඇමතිවරුන්ගෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල දෙපාර්තමේන්තුව ගැන කියනනු බොහොම කනගාටුයි. මම පහුගිය දවසක මගේ පාසල් ගුරුවරයෙක්ගේ විශ්වවිද්‍යාලයක් සම්බන්ධයෙන් කතා කරන්න ගියා. ඉතින් අපි මහජන නියෝජිතයෝ විදිහට ගියාවත් එතන මැදිහත් වීමක් කරන්න බෑ
කරලා අවසන් කරන ගරුමන්තුමා
මට විනාඩියක් දෙන්න. ඉතින් මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන්න මොකද විශ්‍රාම ගියපු විශාල පිරිසක් මේ විශ්‍රාමයට දෙපාර්තමේන්තුව ඉස්සරහා සොම්බි වරුන් වගේ ඉන්නවා එහාට මෙහාට වැනි ඔවුන්ගේ විශ්‍රාමයට ලබා ගන්න විදියක් නැතුව. ඒ නිසා මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගොඩනැගිලි ඉදිකිරීමේදී අපේ ප්‍රදේශවල ගල්ගමුව ගිරිබාව ඇහැටුවව ප්‍රදේශවල තියෙන අඩුපාඩු රාශියක් ඒ වගේ ඉදිකිරීම් කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේ ඇතුළු ගැටළු රාශියක් තියෙනවා. ඒ සඳහා යම් මැදිහත් වීමක් ලබා දෙන කෙනෙක් ඉලා හිටිමි. මට කාලය ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට බේවෙන් මුසුදාන්ත වෙන මම නවතිනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු අකිල සාලියෙල් ලවල මෙතුමා ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින
සම්පත මන්නාරමතුමා මොකද්ද ඔබතුමාගේ ප්‍රශ්නය?
ගරු නියෝජ්‍ය කතානායකතුමා, මම නැති අතරේ මේ මොහොතකට කලින් ගරු ගුණතිලක රාජපක්ෂ මහත්තයා මගේ නම සඳහන් කරලා ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයේදී එතුමා කිව්වා දෙරණරුණ වැඩසටහනේ අද උදේ මේක විකාශනය වුණා හන්තාන ඉඩම් මංකොල්ලේ පිළිබඳ වන දේශපාලන අධිකාරී මැදිහත් වීම සඳහා වන මේ මන්ත්‍රීවරුන්ගේ නම් ඉලිදරව් කරන්න කියලා. මම ඇත්ත වශයෙන්ම ඊයේ දවසේ පැහැදිලිවම ගරු නියෝජ්‍ය කතානායකතුමා මම ප්‍රකාශ කළේ හන්තාන අඩි 3000කට වඩා උසින් කිසිදු ඉදිකිරීමක් කරන්න බෑ. නමුත් මේ වෙනකොට JDB එකේ ඉඩම් භාවිතා කරලා ඒ වගේම තමයි LRC එකේ ඉඩම් වල විවිධ උද්‍යාන කුරුළු උයන් විවිධ දේවල් ඉදිකරමින් යනවා. මේ නිසා ඒ කඳු මුදුනට වැටෙන වතුර විවිධ විදිහට පොකුණු වල රඳවා තබා ගන්නවා. මේ නිසා පහළ මහවැලි ගඟ දක්වා වන මේ ජලය ගලාගෙන ඉන්නේ නැහැ. පොළොවට උරන්නේ නැහැ. ඒ නිසා විශාල පරිසර විනාශයක් වෙනවා කියන එක මම කිව්වා. එතුම දිස්ත්‍රික් සම්බන්ධය කර කමිටුවේ සභාපති ආණ්ඩුව තියෙන ඔවුන්ට මේ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කිරීම වෙනත් විදිහකට අර්ථ නිරූපණය කිරීමට ඉඩදීම පිළිබඳව මගේ විරෝධය මේ වෙලාවේ දක්වනා ගරු කතානායකතුමනි.
බොහොම ස්තුතියි. ගරු අකිල එල්ලවල මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා සහ පළාත් ආයතන පළාත් සභා සහ පළාත් පාලන ආයතන වැසිස් අමාත්‍යංශ වැසිස් සම්බන්ධයෙන් වචන ප්‍රකාශ කිරීම අවස්ථාවල් බීම ගැන ඉස්සුදිනම් දෙනවා. අපි දන්නවා ගරු අග්‍රාමාත්‍යතුමා මේ අමාත්‍යංශ වලට නායකත්වය ලබා දෙනවා. එතුමා බොහොම සර්වසාධාරණව පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව එතුමා බොහොම සාධාරණව තමයි මේ අමාත්‍යංශයට නායකත්වය ලබා දෙන්නේ. එතුමාට අපි ස්තුතිවන්ත වෙන අතරම ඒ වගේම අපි දන්නවා දක්ෂ රාජ්‍ය අමාත්‍යවරු දෙන්නෙක් ඉන්නවා. එක රාජ්‍ය අමාත්‍යවරයෙක් මම නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ජානක ජානක වක්කෝමතුමා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, ඒ වගේම අපේ ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා සුදේශ කටයුතු අමාත්‍යංශ නියෝජනය කරනවා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය. ඉතින් මේ ඇමතිවරු දෙදෙනා ගරු අග්‍රාමාත්‍යතුමාට විශාල ශක්තියක් ලබා දෙනවා. මේ අමාත්‍යංශය සක්‍රීයව කටයුතු කරන්න අපි දන්නවා මේ රටේ 100ක් ගත්තොත් එහෙම 50ක් රැඳී පවතින්නේ මේ අමාත්‍යංශය යටතේ. ජනතාවගේ දෛනික ජීවිතය හා සම්බන්ධ ගත්තොත් එහෙම සියලු දේවල් රඳා පවතින්නේ රාජ්‍ය සේවය සියලු දෙනාගෙන මේ අයිතිය රඳා පවතින මේ අමාත්‍යංශ සාධාරණව ක්‍රියාත්මක වුණොත් විතරයි විශේෂයෙන්ම රාජ්‍ය සේවය සේවකීන්ට මෙයින් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ. ඒ වගේම පළාත් පාලන අමාත්‍යංශය ගත්තොත් එහෙම පළාත් පාලන අමාත්‍යංශය විශේෂයෙන්ම ජනතාවගේ දෛනික කටයුතු එක්ක බද්ධ වෙච්ච ආයතනයක්. ඒ නිසා මේ ආයතන ඉතාමත් සක්‍රීයව ක්‍රියාත්මක වීම පිළිබඳ මම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට සන්තෝෂ වෙනවා. එසේ කියමින් 2023/11 මාසේ 17 දින ගරු අපේ දොළොවත්ත මන්තුමාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉස්තිරි වුණා. ඒ තමයි 25ක් තරුණ නියෝජිතයින් පළාත් පාලන ආයතන වෙත යොදවා ගැනීම සඳහා. ඉතින් ඒක ඉතාමත් හොඳ කාලෝචිත යෝජනාවක්. මම හිතන්නේ මේ ඊට ඉස්සෙල්ලත් මීට පෙර වකවානුවෙත් මේ 25 තරුණ නියෝජිත ක්‍රමේ තිබුණා. නමුත් ඒක ක්‍රමේ ඉවත් වුණා. නමුත් මම ඉල්ලා සිටිනවා ගරු පළාත් පාලන රාජ්‍යමතුමාගෙන්, අපි දන්නවා මේ පළාත් පාලන මැතිවරණය දැන් කල් ගියා. නමුත් කල් ගියාට පස්සේ පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වුණු අපේක්ෂකයෝ, හිටපු මන්ත්‍රීවරු, හිටපු සභාපතිවරු ඉන්නවා. අද කිසිම රැස්වීමට සහභාගී වෙන්න බෑ, විශේෂයෙන්ම ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම් වලට. මේ ජනතා නියුක්තියෙන් ඉන්නවා නම් මම හිතන්නේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමක් මේ දැන්ට වඩා සක්‍රීයව කටයුතු කරන්න පුළුවන්. මොකද ජනතාව ප්‍රශ්න කියන්නේ විශේෂයෙන්ම නිලධාරීන්ට වඩා දේශපාලන අධිකාරියට. ඒතර ග්‍රාමීය දේශපාලන අධිකාරියට ප්‍රශ්න කිව්වොත් නෑ. ඒ නියෝජිතයන්ට අද අපේක්ෂකයන් බවට පත්වලා ඉන්න මේ නියෝජිතයන්ට අද ප්‍රාදේශීය සම්බන්ධීකරණයට ඇවිල්ලා තමන්ගේ අදහස් ගැටලු ක්‍රියාත්මක කරන්න බෑ. මේ පිරිස ඉන්නවා නම් මේ ප්‍රාදේශ සම්බන්ධන කමිටු වල අපිට පුළුවන් ඒ අවස්ථාවේදී අදාළ නිලධාරීන් එක්කත් සාකච්ඡා කරලා ඒ ප්‍රශ්නෙට ජනතාවගේ තියෙන ප්‍රශ්න වලට සාධාරණ පිළිතුරක් සපයන්න. නමුත් දැන් වෙලා තියෙන විදිහට මේ ජනතා නියෝජිතණයක් නැහැ. දැන් ඉන්නේ එකම නියෝජ්‍ය දේශපාලඥයා පාර්ලිමේන්තු මන්ත්‍රීයා විතරයි. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීයා විතරක් හිටතර පාර්ලිමේන්තු මන්ත්‍රීයා සියලුම ගම්මාන වල ග්‍රාමීය මට්ටමේ තියෙන ප්‍රශ්න ගැන එතුමාට එහෙම ලොකු අවබෝධයක් තියෙන්න බෑ. නමුත් ඒක නිසා ග්‍රාමීය මට්ටමේ ගැන සාකච්ඡා කරනවා අනිවාර්යයෙන්ම. හිටපු ජනතා නියෝජිතෙක් දැන් පළාත් පාලන ආයතන විසුරුවලා තියෙන නිසා හිටපු මේ නියෝජිතෙන්ට හරි අපේක්ෂකයන් වෙලා ඉන්න දැන් කට්ටියට අවස්ථාව ලබා දෙන්න කියලා මම ගරු අමතුමාගෙනුත් ගරු අග්‍රාමාත්‍යතුමාගෙනුත් මේ අවස්ථාව ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි දන්නවා මේ කාලවකවානුවේදී රටේ අධික වර්ෂාපතනයක් නිසා ආපදා තත්ත්වයන් විශාල වශයෙන් තියෙනවා. මේ අවස්ථාවේදී ප්‍රාදේශීය සභා පළාත් පාලන ආයතන වලට යන්ත්‍ර සූත්‍ර තියෙනවා, උපකරණ තියෙනවා, පිරිස ඉන්නවා. නමුත් මෙතුමන්ලට කිසිම අවස්ථාවක ඍජුව මෙම ආපදාවලට සම්බන්ධ වීම හැකියාවක් නැහැ. ඒක වෙන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් වරුන් හරහා. නමුත් මම හිතනවා මේ බලය මේ ප්‍රාදේශ සභාවලට පළාත් පාලන ආයතන ලබා දුන්නා නම් මේ වැනි ආපදා තත්ත්වයන් වලදී සහ අනාගතයේදී වෙන්න පුළුවන් ආපදා තත්ත්වයන් වලදී ලොකු සහයක් සහ ලබා ගන්න පුළුවන්. මේ සහය ලබා ගන්න කියලා ඉල්ලන්නේ මේ තුලින් ජනතාවගේ මේ අපහසුතාවට පත්වලා ඉන්න තත්ත්වෙන් ඉතාමත් ඉක්මනට එතුමාලට හොඳ යහපත් පිළිතුරක් ලබා ගැනීමේ හැකියාව තියෙන නිසා. ඒ වගේම මම දැන් කීප වතාවක් මේ පාර්ලිමේන්තුවට තේරිපත්තුර 2020 ඒ කාලේ ඉඳන් මම ඉල්ලනවා ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය බෙලුල්ල ප්‍රාදේශීය කොට්ටාෂය බවට පත් කරන්න කියලා. ඒකේ පරමාර්ථය තමයි සංචාරක කර්මාන්තය දියුණු කිරීම. මොකද සංචාරකයන් ලෝකේ ඉන්න කොහේ සංචාරකයන් හිටියත් ලංකාවට එනනම් බෙලිහුල්ලෝ කියන නම එතුමන්ලා අනිවාර්යයෙන්ම ඔන්ලයින් හරහා කියලා මේ බෙලිහුල්ලෝ කියන නම ලෝක ප්‍රසිද්ධ සංචාරක උරුමයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් මේ ඉඹුල්පේ කියන නම නිසා මේ විදේශ සංචාරක විතරක් නෙමෙයි දේශ සංචාරකවත් හොයාගන්න බැ බෙලිහුල්ලෝ කොහෙද තියෙන්නේ කියලා. එතුමන් ඉල්ලීමක් කරා අපේ ලේකම්තුමාගෙන් මේ ඉඹුල්පේ කියන නම මාරු කළා බෙලිහුල්ල කියන නාමය මේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට ඉදිරිපත් කරන්න කියලා. ඒක ඇත්තටම මම කියන්න ඕනේ මේ අවස්ථාවේදී ගරු පළාත් පාලන රාජ්‍යමතුමා ජානක වක්කුරුමැතිතුමා අපිට ප්‍රකාශ කළා තියෙනවා 2024 වර්ෂයේදී සංචාර කර්මාන්තය සඳහා එතුමාගේ අමාත්‍යාංශයේ තිබෙන ප්‍රොජෙක්ට් එකක් කරා ව්‍යාපෘතියක් කරා මුදල් මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට හැකියාවක් තියෙනවා කියලා. නමුත් මේ ලබා ගන්න මුදල් ලබා ගන්නකොට අපිට මේ නාමය බෙලිහුල්ල වෙලා තියෙනවා නම් මම හිතන්නේ මීට වඩා විශාල සංචාරකින් ප්‍රමාණයක් ආකර්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මම ස්තුති වන්දනා රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මැතිතුමාටත් ඒ වගේම සෞරම පළාත් ප්‍රධාන ලේකම් මහින්ද වීරසූරිය මැතිතුමාටත් ඇත්තටම රත්නපුර දිස්ත්‍රික්කේ සම්බන්ධීකරණ සභාපතිවරයාට මම කියන්න ඕනේ මේ ආයතන දෙකම ඉතාමත් කිට්ටුවෙන් සහ සහයෝගයෙන් වැඩ කරනවා. ඒ තුලින් අද රත්නපුර දිස්ත්‍රික්කේ ජනතාවට විශාල සේවයක් කරනවා. ඒක මම නිකන් මේ විහිළුවට කියන කතාවක් නෙමෙයි, මේක සත්‍ය වශයෙන්ම සිද්ධ වෙනවා. නමුත් මම විශ්වාස කරනවා එළවෙන 2024 වර්ෂයේ මීටත් වඩා හොඳ සහයෝගයෙන් හොඳ ක්‍රියාශීලව ක්‍රියාත්මක වුණොත් එහෙම අපිට මීට වඩා අපේ දිස්ත්‍රික්කයට ආර්ථික වශයෙන් අපිට පෝෂණය වෙන්නත් පුළුවන්. ඒ වගේම ජනතාවට උපරිම සේවයක් තුමලා බලාපොරොත්තු වෙන සේවයක් ලබා ගැනීමට ලබා දීමටත් හැකියාව තියෙනවා කියලා. ඉතින් මේ වෙලේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අපේ සැලසුම් අධ්‍යක්ෂතුමාලා බොහෝසේ මහන්සි වෙනවා අද රත්නපුර දිස්ත්‍රික්ක සංචාර කර්මාන්තය දියුණු කරන්න. මොකද මම දන්නවා එන මාසේ පළවෙනිදා ඉඳන්ම අටවෙනිදා විතර වෙනකන් වීඩියෝ නැත්නම් සංචාර කර්මාන්තය ප්‍රචලිත කිරීම සඳහා වීඩියෝ ක්ලිප් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් අපේ දිස්ත්‍රික්කයේ තියෙන සීලුම සංචාරක මර්මස්ථාන ලෝකයට හඳුන්වා දීමට හැකියාවක් තියෙනවා. ඒ තුමාට මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා.
මේ සඳහා තව මිනිත්තු දෙකක් කාලය.
මම දන්නේ. ඒ වගේම මේ අවස්ථාවේදී කියන්න ඕනේ කසල කළමනාකරණය. කසල කළමනාකරණය කියන එක රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මම ස්තුතිවන්ත වෙනවා රාජ්‍ය මාධ්‍ය ජානක වක්කූර් මැතිතුමාට කුරියන් ආධාර යටතේ කොයිකා කියන වැඩසටහන යටතේ අපිට බලංගොඩ ආසනයට කසල කළමනාකරණ මධ්‍යස්ථානයක් ලබා දීම පිළිබඳ මොකද හේතුව මේ මධ්‍යස්ථානය අද නොමැති වීම නිසා අද අපිට කසල කළමනාකරණය කර ගැනීමේ හැකියාවක් නැති වෙලා තියෙනවා. ඉතින් මේ මධ්‍යස්ථානය බලංගොඩ ලබා දීම පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ තුලින් මම හිතන බලංගොඩ විතරක් නෙමෙයි පැල්මඩුල්ල වැලිගේපොළ ඕපනායක යන ප්‍රදේශවලත් කසල මෙම ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා මේ ව්‍යාපෘතිය සහයෝගය ලබා දෙනවා කියලා මම දන්නවා. ඉතින් එසේ ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් අවසාන වශයෙන් අපි දන්නවා බලංගොඩ ගවරංහින ග්‍රාම නිලධාරී වසමේ මීට සුමාන දෙකට විතර ප්‍රථම නායක ගිහිල්ලා එක පවුලේ මව පියා සහ දරුවන් දෙපළ හතර දෙනාම මේ මේ නැති වුණා. නමුත් මේ ගමේ තව ඉන්නවා පවුල් 15ක් විතර ප්‍රමාණයක්. මේ පවුල් 15 ඇත්තටම බලංගොඩ කියලා කිව්වට මෙතුමන්ලා හැම දෙයකටම සම්බන්ධ වෙන්නේ ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසත් එක්ක. ඉතින් මම ඉල්ලීමක් කරනවා ගරු අමාත්‍යතුමනි මේ ඉතුරු 15 දෙනා මොකද මේ අවදානම් තත්ත්වයේ ඉදිරියටත් මේ තත්ත්වය තාම ඉදිරියටත් මීට වැඩි වෙන්න පුළුවන් මේ නායයාමේ ප්‍රචතය අවදානම. ඒ නිසා මේ පවුල් 15 ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වෙනම කොටසක් තියෙනවා මේ ආපදාවන් ලක්ුණු ජනතාවට ඉඩම් ලබා දෙන්න. එන්න ඒ කොට්ටාසේට ඒ ග්‍රාම සේවය වසමට මේ මේ පවුල් 15 යොමු කරන්න කියලා මම ගරු අමතුමා ඉල්ලා සිටිමින්. ඒ වගේම අවසාන වශයෙන් අපි දන්නවා අලුතෙන් බිහිවෙච්ච ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තමයි කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය. නමුත් කල්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය සහ සියලුම නිලධාරීන් ඉන්නේ මම හිතන්නේ 40:20 ගොඩනැගිල්ලක. මේ සියලු දෙනාම වැඩ කරන්නේ. සා ඒ තුලින් ඇත්තරම වෙන්නේ අකාර්ෂම සේවයක් කරන ජනතාවට. මොකද ජනතාවට සේවයක් ලබා දෙන්න හරි පහසුකමක් නැහැ නිලධාරීන්ට. නිලධාරීන් කියတဲ့ වැඩ දරද්දක් නෙමෙයි. ඒ තියෙන භූමි ප්‍රමාණය නැත්නම් ගොඩනැගිල්ල තියෙන ඉඩ ප්‍රමාණය අනුව. සා ලබන අවුරුද්දේ මට ආරංචියක් තියෙන සඳහා මුදල් වෙන් කරා කියලා. නමුත් ඒ මුදල් වෙන් කරනකොට මුදල් වෙන් කිරීමේ අපහසුතාවයක් තියෙනවා. මොකද ඉඩම නිදහස් කර ගැනීමේ කටයුත්තක් වෙන්න තියෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඒ භූමි ප්‍රමාණයත් ලබා ගන්න ගරු ඇමතුමාට කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින අවස්ථාව ලබා දීම කියලා දිස්සුත් වෙනවා.
භූමි සිට කර්මන්තවනි